サーブ。2018 දහවෙනි මාසේ 24 වෙනිදා වප්පුර පොසලොස්සක පොහෝ දවසේ භාවනා වැඩසටහන, දේශනා වැඩසටහන. මේ ස්ථානයට බොහෝ දුර බැහැර ඉඳලා පැමිණෙන බොහෝ දෙනෙක් සිටින්නේ ළඟපාත අහල පහල උදවිය නෙමෙයි. තේ ඇත්තන්ගේ පැමිණීමේදී කාල වේලා ගත වෙන නිසා අපි මේ වාගේ වේලාවට තමයි මේ වැඩසටහන් ආරම්භ කරන්නේ. නුවණුවම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඒ සීලය සමාදන් වුණා නොවුණා ආරක්ෂා කරනවා. සමාදන් වෙන අයටත් සමාදන් වෙලා ඉන්න පුළුවන්. සමාදන් නොවෙච්ච අයටත් අපේ අවස්ථාව ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම නිවන මතුවත් භවයකට කල් දාලා මේ ආත්ම භාවයේ පාරමිතා පමණක් පුරන්න ආපු පිරිසක් නෙමෙයි, මේ ආත්මේම පාරමිතාවත් පුරලා මේ ආත්මේම ඒ අමාමහා නිවන් මඟ, නිවන් දොරටුව අරගන්න, අවබෝධ කරගන්න වෙරවීරිය දරන පිරිසක්. ඒ වගේම අපේ පින්නතුන් විශ්වාස කරනවා මා තුළ මේ තිබෙන ශ්‍රද්ධාවට, මා තුළ තිබෙන මේ වීරියට, මා තුළ තිබෙන මේ ප්‍රඥාවට මේ උතුම් දර්ශනය අවබෝධ කරගත හැකියි කියලා විශ්වාස කරනවා. ඒ විශ්වාසයම තමයි ඔබට ශාල බලයක් බවට පත් වෙන්නේ. ඒ විශ්වාසයම තමයි ඔබේ ශක්තිය බවට පත් වෙන්නේ. යම් කෙනෙකුට එවැනි හැඟීමක් නැත්නම් ඒ තනත්තාට, ඒ තනත්තියට ඒ ධර්ම අවබෝධයේ පිණිස ඒ ශක්තිය උපදින්නේ නැහැ පින්නතුනේ. ඒ නිසා ඒ ශක්තිය උපදින්න ඒ කාන්ත වශයෙන්ම මේ භවයේදීම මට ආදාදම මේ සන්දර්මය අවබෝධ වේවා, අවබෝධ කරගත හැකියි කියන විශ්වාසය තිබෙන්නට ඕන, අදිෂ්ඨානය තිබෙන්නට ඕන. අන්න එහෙම ගුණයක් ඇති කරගෙන තමයි අපි සියලු දෙනාම සද්ධර්මයේ යෙදෙන්න ඕන. ඒකට කියනවා සතර සම්‍යක්ප්‍රදානය. නිරන්තරයෙන්ම කුසලයෙන් වැඩීම, කුසලස්ස උපසම්පදා, කුසල් දහම් දියුණු කර ගැනීම, අකුසලයේ දුරු කිරීම. අපි දන්නවා පින්නතුනේ අපිට සත්‍ය අවබෝධයෙන් පුබුදින්නට, ආලෝකමත් වන්නට නොහැකියාව ලැබී තියෙනවා නම් ඒ ලැබිලා තියෙන්නේ අනවබෝධය නිසාමයි කියලා. ලැබුවා නම් ඒ දේ අපිට ලැබිලා තියෙන්නේ අවබෝධය නිසාමයි කියලා. එනිසා අපේ අනවබෝධය කුමක්ද? මහණනි, බොහෝ සංසාරේ මං අතරමං වුණේ, මුලා වුණේ දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදයේ අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවේ අඥානකම නිසා කියලා. ඊට පස්සේ ඒක පෙරල ගන්නවා දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදයේ ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදායේ ඥානං. එන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මය මනාකොට අවබෝධ කොට පසක් කර ගැනීමයි අපිට කරන්නට තියෙන්නේ. කොහේද දුක තියෙන්නේ? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. එහෙමනම් අපිට දුක කියලා ශරීරයක් පෙන්වන්න බෑ පින්නතුනේ. දුක කියලා ශරීරයක් පෙන්වන්න බෑ. මොකද පංචස්කන්ධා දුක්ඛා කියලා කිව්වනම් ශරීරයක් පෙන්වන්න තිබ්බා. එහෙමනම් සෑම දුකක්ම අපිට දැනගන්නට සිද්ධ වෙන්නේ පංච උපාදානස්කන්ධය හරහාමයි. පංච උපාදානස්කන්ධය කියන්නේ කුමන්ද කියලා දැන් හොයනවා නම් සමහර උදවිය තමන්ගේ හිත. වෙන මොකවත් නෙමෙයි හොයාගන්න පහසු නෑනේ ওই හිත, දුක් විඳින විඳවන හිත. තරහ ගන්න, කේන්ති ගන්න, සංසුන් වෙන, කලබල වෙන, පෙරලෙන, පෙරලන හිත. ඒ හිතේ ස්වභාවයට එකඟ වෙන්න හොඳ නෑ. මඤ්ඤමානයි අමඤ්ඤමානයි. මනසට බරවීම, මනසට බර නොවීම. ඔබ මනසට බරවද නුවණට බරවද කටයුතු කරන්නේ? දැන් නිර්වාණ ධර්මයේදී අපි ඇති කරගන්නේ ඥාන දර්ශනයක්. සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති. සියලු සංස්කාරක ධර්මය අනිත්‍ය බව දකින ඥාන දර්ශනයක් ඇති කරගන්නේ. එහෙමනම් අපි මනසට බරවද ඉන්නේ ඥානයට බරවද කියලා ඔබ හොඳට බලන්න. අපි ප්‍රඥාවට බරව, ඥානයට බරව වාසය කළ යුතුයි, මනසට බර නොවි. දැන් මනස ඇති කරවන වේග වලට නැත්තම් හසු වෙනවා. මනස ඇති කරන වේගවලට නැත්තම් අපි හසු වෙනවා. ඒ නිසා අපි මනසට බර නොවි ඥානයට බරවයි වාසය කළ යුත්තේ. ඒ ක්‍රියාවලිය මේ මොහොතේම ඔබ සිද්ධ කරගෙන බලන්න, ඔබට ඒකේ ප්‍රතිඵල මේ මොහොතේම ලබන්න පුළුවන්. ඔබ ඥානයට බර වුණාම තියෙන පාසිය ඔබට තේරේ. මනසට බර වෙන්නේ නැතුව තරාදියක් කියලා අපි හිතමු. දෙපැත්තේ තියෙන මනස එක පැත්තක ඥානය. ඥානයට බර වෙනවද මනසට බර වෙනවද? මනස අන්ධයි. ඥානය තුල තමයි විද්‍යාව තියෙන්නේ. මේ මොහොතේම හදා ගන්න ඕන අපේ ගැටලු අපි විසඳ ගන්න ඕන මේ මොහොතේම. දේශනාව කෙරෙලා gedara ගිහිල්ලා නෙමෙයි, මේ මොහොතේම විසඳගෙනයි ඉස්සරහට අපි යන්න ඕන. ඔබ සිතත් එක්ක පොරබද බදා ගොඩක් පීඩා වින්දනම් මේ කාරණෙන් ඒ ප්‍රශ්නේ විසඳෙන්න ඕන. ඔබ ඥානයට බරව වාසය කරන, මනසට බරව වාසය කරන්නේ. ඥානයට බරව වාසය කරනවා කියලා කියන්නේ පින්නතුනි ප්‍රත්‍යක්ෂතාවයට මුල් තැන දීලා වාසය කිරීම. ඥානයට බරව වාසය කරනවා කියන්නේ සාන්දිට්ඨිකත්වයට මුල් තැන දීලා. සම්දිට්ඨිකයිනේ නේද? සාන්දිට්ඨිකත්වයට මේ ප්‍රත්‍යක්ෂතාවයට දකින දෙයට ඒ දකින දේ තුල විද්‍යාවට සත්‍යයට මුල් තැන දීලා වාසය කිරීම. ඒ ඥානය කියලා කිව්වහම පින්නතුනේ ලෞකිකව ගොඩනගාගත් ඥානක් තියෙනවා, ලෝකෝත්තර ගොඩනගාගත් ඥානක් තියෙනවා. නමුත් ධර්ම මාර්ගයට එන අය පුළුවන් තරම් ලෝකෝත්තර ඥානය ගොඩනගාගෙන කටයුතු කරනවා. ඒ ලෝකෝත්තර ඥානයට බරව වාසය කරන විට ඒ ලෝකෝත්තර ආකාරයට ලෝකෝත්තර දර්ශනෙන් මේ ලෝකයේ තියෙන සියලු ප්‍රශ්නවලට විසඳුම් සපයනවා. ලෝකෝත්තර දර්ශනයකින් ලෞකිකත්වයේ තියෙන සියලු ප්‍රශ්නවලට විසඳුම් සපයනවා. මොකද වෙනතුනේ විසඳුම? මේ රූප වේදනා සංඥා සංකාර විඥාන යන පංච උපාදානස්කන්ධය මායාකාරී ධර්මයකි. එය මිරිඟුවක් වෙන්නේ, එය දිය බිඳු වැටෙන තැනක සෑදෙන පෙන බිඩක් වෙන්නේ, හරයක් නැති අරටුවක් නැති කෙසෙල් කඳක් වෙන්නේ, මැජික් කාරයකු වැනි මවාපෑම් රාසියක් වෙන්නේ, කුමක්ද? මේ ලෝකෝත්තර ඥානෙදි බලද්දි පේන ටික ඔය මතක් කළේ පින්නතුන්ට. ලෞකික ඥානෙට එනවා. ලෞකික ඥානෙට ඇවිල්ලා බලද්දි ඔ කොහොමද මේ පේන්නේ? මේ රූපය මමයි මගේ ආත්මයයි. මේ වේදනාව මමයි මගේ ආත්මයයි. මේ සංඥාව මමයි මගේ ආත්මයයි. මේ සංකාරය මමයි මගේ ආත්මයයි. මේ විඥානය මමයි මගේ ආත්මයයි. මේ පවත් මගේමයි අත්හරින්නේ. මේ පිනත් මගේමයි අත්හරින්නේ. පෞරස් කරන්නේ වැරදිලා නෙමේ පිනුතුනි, හිතාමතා. උවමනාවෙන් රැස් කරන්නේ පාපය. පින් රැස් කරන්නේත් හිතාමතා. උවමනාවෙන් රැස් කරන්නේ. වැරදිලා වුණා නම් ඒක පාපයක් වෙන්නෙත් නැහෙනේ. නොදැනුවත් වුණා නම් ඒක පාපයක් වෙන්නෙත් නැහැ. පින්නතුන් දන්නවනේ කර්මපතය හැදෙන විදියනේ. ආ. එහෙමනම් ඒක මතක් කරන්න ඕනේ. එහෙමනම් පව රැස් වෙන්නේ දැනදැන. පින් රැස් වෙන්නේ දැනදැන. පිනේ හොඳ විපාක තියෙනවා, Taman කැමති විපාක තියෙනවා පවේ. ඒත් ඒත් කැමති වෙච්ච විපාකේ තමයි ඒගොල්ලෝ විඳින්නේ. තේරුණා නේද? ඒගොල්ලෝ කැමති වෙච්ච විපාකේ ඒගොල්ලෝ විඳින්නේ. ඒක වළක්වන්න බෑ. ඇයි කැමති වෙන්නේ? විපතටත් කැමති වෙන්නේ ඇයි මිනිස්සු? ඒ තමයි ඔවුන්ගේ රූප උපාදානය. ඒක තමයි ඔවුන්ගේ වේදනා උපාදානය. ඒක තමයි ඔවුන්ගේ සංඥා උපාදාන. ඒක තමයි ඔවුන්ගේ සංකාර උපාදාන. ඒක තමයි ඔවුන්ගේ විඥාන උපාදාන. සමහර අය ගමට කැමති වෙනවා. ඒ තමයි ඔවුන්ගේ රූප වේදනා සංඥා සංකාර විඥාන උපාදාන. සමහර අය නගරයට කැමති වෙනවා. ඒක තමයි ඔවුන්ගේ රූප වේදනා සංඥා සංකාර විඥානවල උපාදානය. කැමැති කැමැති රිසි රිසි පරිදි එයත්තන්ගේ උපාදානයන් වලට අනුව එයත්තෝ පැවැත්මක් හදාගෙන තියෙනවා. එහෙමනම් මිනිස්සු දුක් විඳින්නෙත් කැමැත්තෙන්. දුක් විඳින්නේ කැමැත්තෙන්. එහෙම කිව්වහම හරි පුදුමයක් හිතන අනේ ආම්ඳුරනේ අපි දුක් විඳින්නේ කැමැත්තෙන් නෙමෙයිනේ කියලා. ඒක තේරුම් ගැනීමේ ප්‍රශ්නේ පමණයි තියෙන්නේ වෙනතුනේ නැත්නම් දුක් විඳින්නේ කැමැත්තෙන්. අපාය යන්නේ කැමැත්තෙන්, දිව්‍ය ලෝක යන්නේ කැමැත්තෙන්, නිවන් දකින්නේ කැමැත්ත අකමැත්ත දෙකම දුරු කිරීමෙන්. ඔන්න වැදගත් තැන, නිවන් දොර ළඟට ගෙනල්ලා තිබ්බ තට්ටු කරලා අරගන්නයි තියෙන්නේ. අපාය යන්නේ කැමැත්තෙන්, ඒ අපාය යන කෙනාගෙන් අහන්න ඕන, අපි ඒක දන්නේ නැහැ. යන කෙනාගෙන් අහන්න එයා කැමැත්තෙන් යන්නේ. ඒ ඇත්තන්ට බුදුහාමුදුරුව පෙන්වන්න බෑ, සද්ධර්මයේ පෙන්වන්න බෑ. බුදුහාමුදුරුව දැක්කත් ඒගොල්ලන්ට විසයි. හරියට අර යක්ෂයන්ට, මල පෙරේතයන්ට බුදුහාමුදුරුවංග පිරිත් ඇහෙනවා වාගේ. ඒ බුදුහාමුදුරුව ප්‍රතික්ෂේප කරනකොට ඕගොල්ලෝ එකින් දැනගන්න ඕන බුදුහාමුදුරන්ගේ දෝෂේ නෙමෙයි තියෙන්නේ, එයාගේ ළඟ ලක්ෂ ගතියක් තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරු ප්‍රිය නෑ, ප්‍රිය මනාප නෑ, සද්ධර්මයේ ප්‍රිය නෑ, මනාප නෑ. ගිනි ගැන දැවෙනවා වගේ. එක්තරා මිනිසෙක් හිටියා බණ කියනකොට ඒ මිනිස්සයා ඉන්න බැරුව දැවිල්ලක් හැදලා එළියට පැනලා දුවලා ගියා. මං වෙලාවක ඇහුවා ඒ මිනිස්සයාගෙන්, ඔබට ධර්මයේ අහනකොට දැවෙනවා නේද, සිත පිච්චෙනවා නේද, ගිනි ගන්නවා නේද කියලා. එතකොට කිව්වා, ඔව් සායන් වහන්සේ, එහෙම එකක් දැනෙනවා මට, ඉන්න බැරුව මම පැනලා දුව එළියට ගියා කිව්වා. මං කිව්වා, ඔබතුමා පිටින් හිටියට හීල් මීයා වගේ ඇතුළ මහා දුෂ්ට මිනිස්සෙක් කියලා. කෙලින්ම මූණට කිව්වා, හද්ද නැතුව හිටියා. ඉතින් ඒක ඇත්ත කතාව. මං කිව්වා, ඔබේ ඇතුළාන්තේ ඉතාම නරකයි. ඔබ දැඩි පලිගන්න චරිතයක්, වෛර කරන චරිතයක්, බද්ධ වෛරයෙන් හිතේ තියාගෙන පැන පැන පලිගන්න පොළඟෙක් වගේ චරිතයක් ඇතුළත ඉන්නවා. ඔබ පිටින් නම් හරීම උපාසකයා, හරීම ශාන්ත පුද්ගලයෙක්. හොයන්න බෑ. එතරම් විනීතයි. පොඩ්ඩක් දැනගන්න තියෙන්නේ මූණ හංගන් කතා කරන්නේ. පිටින් බලා ගන්න පුළුවන් එකයි. ඒ නිසා පින්තුරේ මේ සද්ධර්මය මිහිරි වෙන්නේ, සද්ධර්මයට කැමති වෙන්නේ, සද්ධර්මයට ශ්‍රද්ධාව ඇති වෙන්නේ හොඳ හිතක් තියෙන අයට පමණයි. මොනවද මේ කතා කරන්නේ? අත්හැරීමක් ගැන. දැන් ද්වේෂය අල්ලගන්න කෙනෙකුට මේ බණ ටික අහගෙන ඉන්න බෑ. ලෝභය අල්ල ගන්න කෙනෙකුට බණ ටික අහගෙන ඉන්න බෑ. මොකද අතහැරීම ගැනයි කතා කරන්නේ. රූප අල්ල ගන්න එනකොට මේ බණ ටික අහගෙන ඉන්න බෑ. රූපය අතහැරීම ගැනයි කතා කරන්නේ. හිතේ තියෙන වේදනාවල් අල්ලගත්ත කෙනෙකුටත් මේක අහගෙන ඉන්න බෑ. මේ මං කැමති වේදනාව මේ අත්හරින්නේ මේ කියන්නේ මට බෑ. සංඥාවල් නිත්‍ය කරගෙන, ආගම් දර්ශන නිත්‍ය කරගෙන අල්ලගෙන ඉන්න කෙනෙකුටත් මේක අහගෙන ඉන්න බෑ. දැවෙනවා. මොකද හේතුව? මේ අපේ ආගමට බයිනවා, මේ අපේ දර්ශනයට බයිනවා, මේ මගේ සංකල්පයට බයිනවා, මේ අත්හරින්නේ මේ කියන්නේ කියලා උහුල ගන්න බැරි වෙනවා, ඉන්න බැරි වෙනවා. ඒ නිසා පින්තුනේ මේ ලෝකයෙන් ගත්ත දෘෂ්ටි අත්හරින්න අදහසක් තියෙන කෙනෙකුට තමයි පින්තුනේ සද්ධර්මයේ ප්‍රිය වෙන්නේ මනාප වෙන්නේ. අල්ලගත්තොත් මොකද වෙන්නේ? අල්ලගත්ත තැන්වලට මිනිස්සු යනවා. අල්ලගත්ත තැන්වලට මිනිස්සු යනවා. හැබැයි මිනිස්සු අල්ලගත්ත දැන් වෙන කොහේවත් නෙමේ තියෙන්නේ, මේ මොහොතමයි, මේ තැනමයි. මේ තැන මනසේ ස්වභාවයම තමයි ඊළඟ භවයේදී ඔබට ස්වභාවය බවට පත් වෙන්නේ. මේ තැන මනස නිවන බවට පත් වුණොත්, මේ තැන මොහොත අකාලික බවට පත් වුණොත්, මේ මොහොත තැන නිරෝධ සහගත වූ තැනක් බවට පත් වුණොත් ඔබට සසරත් අකාලික තැනක්, අවේදිත තැනක්, නිරෝධ සහගත තැනක් ලැබෙනවා. ඒකද කියනවා නිවන් පුරය. බුදුරජාණන් වහන්සේගෙන් විමසුවා ඔබ මිනිසෙක්ද? නැහැ මම මිනිසෙක් නෙමෙයි. ඇයි මිනිසෙක් නෙමෙයි කියන්නේ? මට මිනිසෙක් සතුව තියෙන ඥානයක් නෙමෙයි තියෙන්නේ. මට මිනිසෙක් සතුව තියෙන වේදනාවක් නෙමෙයි තියෙන්නේ. මට මිනිසෙක් සතුව තියෙන ආසාවල් ඕනෑපාකම් නෙමෙයි තියෙන්නේ. එහෙම නේද? බුදුහාමුදුරන්ට එහෙම නෙමෙයි තිබ්බේ. වෙනම මඩේ ජලයේ ඉපදිලා මේ මඩත් ජලයත් ඉක්මවා වාසය කරන පිපුණු නෙළුම් මලක් වගේ. ඒ නිසා තමයි පින්තුනේ ලෞතර බුදුරජාණන් වහන්සේ අර නෙළුම් මතක් මේ නෙළුම් මලක් මත වැඩ ඉන්නවා වගේ හදලා තියෙන එකයි. මඩ දිය ඉක්මවා මඩෙත් පිපුණට ජලයේ පිපුණට ජලයේ ගෑවිලත් නැහැ මලේ, මඩ ගෑවිලත් නැහැ මලේ. අර මඩ ගුහුරෙන් ආවා කියලා එහෙම මඩ පාටක් ඇත්තෙත් නැහැ. බොහොම ලස්සනයි සුදු පාටයි එළුම් මල. මේ ශරීරයේ නැමැති මඩ ගොහුරේ ඉපදිලා ඒ මඩෙන් ඒ ජලයෙන් ඉහළට මතුවෙලා ඒ ශරීර ලක්ෂණ නැතිව, ඒ ඉන්ද්‍රිය ලක්ෂණ නැතිව ජීවත් වෙන්න දකින්න ඉගෙන ගත්තා. දැන් ඉන්ද්‍රයන්ට වහල් වෙච්ච අය, එහෙම නැත්නම් ඉන්ද්‍රයන් වල පැටලිච්ච අය හැමදාම මොකද කරන්නේ? ඒ ඉන්ද්‍රයන් අතරම ප්‍රශ්න වල පැටලි 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 තව තවත් වේදනා විඳ විඳා ඉන්නවා පින්නසනේ. අද නැත්තම් හෙට හොඳ ඉරක් උදා වේවි කියලා ඔවුන් කල්පනා කරනවා. අද නැත්තම් හෙටවත් හොඳ ඉරක් උදා වේවි. කාලයක් ගියාම පේනවා හැමදාම උදා වුණේ එකම ඉරමයි. අලුත් වෙනසක් උනේ නැහැ. අන්නේ සද්ධර්මයේ මාවත බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය අපි බලාපොරොත්තු වෙන්න ඕන. අලුත් ඉරක් උදා වෙන්න, අලුත් ආලෝකයක් ලැබෙන්න, අලුත් ඇසක් උදා වෙන්න, අලුත් ඥානයක් උදා වෙන්න වැඩ කටයුතු සලස්ස ගන්න ඕන. ඔය තියෙන ඇස කන නාසය දිව ශරීරයේ පින්නතුනි මායාගේ. මායя හැම තිස්සෙම ඕක ඉල්ලගෙන පස්සෙන් එනවා. ඔය පංචස්කන්ධයේ නැමැති ශරීරයේ අයිති මායයාට ලොන්ඩ්‍රියෙන් ගෙනාපු රෙදි කෑල්ලක් වගේම ඒ ලොන්ඩරි කාර්යය ඒක ඉල්ලනවා වගේම හයර් එකට ගෙනාපු අර ඇඳුමක් වගේ අයිතිකාරය ඇඳුම ඉල්ලනවා වගේම මාර්යා ඔය ඇඳුම ඉල්ලමින් පස්සෙන් එලවනවා. ඔබත් ඔබේ කරගන්න දුවනවා. නමුත් කවදාවත් බේරීමක් හම්බ වෙන්නේ නැහැ. මාර්යාත් එලවනවා, මාර්යාගේ දේවල් අරගෙන තියෙන තාක්කල් මාර්යා එලවනවා. මොකද අයිතිවාසිකම් තියෙනවනේ. ඔබට කරන්න තියෙන එකම දේ තමයි මාර්යාට අයිති දේවල් දාලා දුවන්න. දැන් මේ මොහොතේ මේක තේරුම් ගන්න. මාර්යාට අයිති දේවල් අරගෙන දුවන්න එපා. මාර්යාට අයිති දේවල් දාලා දුවන්න. අන්න නිදහසේ ගමන ආරම්භ වෙන්නේ එදාට. බරක් නැතුව දුවගෙන යන්න පුළුවන්. වේගයේ ඉක්මවා දුවගෙන යන්න පුළුවන්. අකාලිකව දුවගෙන යන්න පුළුවන්. දවස උදා වෙන්නේ මාර්යාට අයිති දේ දාලා දුවන්න පටන් ගත්ත දවසට. අනේ එදාට තමයි පිනතුනේ එයාට අනිත්‍ය සංඥා වඩන කෙනා කියලා කියන්නේ. අනිත්‍ය සංඥා භික්ඛවේ භාවිතා බහුලීකත. මහණෙනි අනිත්‍ය සංඥාව භාවිතා බහුලීකත කරන්න. හැබැයි මොනෝද මේ ඇස මගේ ආත්මය, මේ කන නාසය දිව ශරීරය මම මගේ ආත්මය, මේ ශරීරය මම මගේ ආත්මය කියලා ඉන්නකන් එයා නිත්‍ය කරගෙන ඉන්නේ නිත්‍ය භූමියේ. එහෙමනම් එයාට අනිත්‍යයක් වැඩෙන්නේ නැහැ. මේ රූපය මමයි, මගේ ආත්මයයි, මේ වේදනාව, මේ චිත්ත වේදනාව, මේ ওই වේදනාව වැඩි වෙන්නේ පින්නතුනේ වේදනාවක් පහළ වුණාම මේ වේදනාව අල්ල ගන්නවා. එතකොටයි වේදනාව වැඩෙන්නේ. අල්ලගෙන නිකන් ඉන්නේ ඒ වේදනාව ප්‍රහාණය කරගන්න වෙරදරන පිරිසකුත් ඉන්නවා ආර්ය මාර්ගයේ. ඒත් පොහුදුන් සත්‍යය කරන්නේ වේදනාව තව පෝෂණය කරනවා. තරහනම් තරහ වැඩියෙන් පෝෂණය කරන්නත් පුළුවන්, දුකනම් වැඩියෙන් දුක පෝෂණය කරන්නත් පුළුවන්, දුක නැති කරගන්නත් පුළුවන්. පුළුවන්ද බැරිද? පුළුවන්. බාහිරයටත් පුළුවන් වුණා නම් තරහ වැඩියෙන් වැඩි කරන්නත් පුළුවන්, දුක තියෙනවා නම් දුක තා පොඩ්ඩ වැඩි කරන්නත් පුළුවන්. වෛරය, ක්‍රෝධය, මාන්නය හදන්නත් පුළුවන් හිතවල. නැති කරන්නත් පුළුවන්. ඔබේ කාර්යභාරය තමයි මේ වේදනාව ප්‍රහාණය කර ගැනීම, දුරු කර ගැනීම. සැප වේදනාවත් දුක් වේදනාවත් උපේක්ෂා වේදනාවත් දුරු කළා නම් අපි සියලු වේදනා දුරු කළා බවට පත් වෙනවා. යමෙක් මේ වේදනාත්‍රය හඳුනා ගනීද මුළු බුද්ධ ශාසනයම හඳුනා ගත්තා වේ. යමෙක් මේ බුද්ධ ශාසනයේ මේ වේදනාත්‍රය ඉක්මවයිද ඔහු නිර්වාණ ධර්මය අවබෝධ කළා වේ. මේ වේදනාත්‍රයෙන් එහාට පැනගන්න විතරයි පිනතුනේ අපිට අභියෝගය තියෙන්නේ. මමෙක් තුල හැදෙන ශක්තියෙන් විමර්ශනයක් කරලා මමත්වයේ ඉක්මවා මේ ලෝකයේ අසිරිමත් ඒ බුදුරජාණන් වහන්සේ නැමැති උත්තරීතරත්වය පහළ වුණා. උන්වහන්සේ පහළ වෙලා අපිටත් මඟ කිව්වා, දේශනා කළා, මෙන්න මෙහෙම දහමක් තියෙනවා, මේ ඉන්ද්‍රියන් ඉක්මවා යන්න පුළුවන් ඔබට, අන්තයකට නොවැටි බලන්න ඉගෙන ගන්න, මධ්‍යම ප්‍රතිපදාව පුරුදු කරන්න, ආර්ය අෂ්ටාංග මාර්ගය පුරුදු කරන්න, අප්‍රමාද විහරණෙහි වාසය කරන්න, ඔබටත් මේ ජීවිතේ ජය ගන්න පුළුවන්. මම නිවන් දකින්නේ නැත. මම දැඩි කරගෙන මම මේක කොහොම හරි තේරුම් ගන්න ඕන කියලා උත්සාහ කළාට බෑ. මමත් දුරු කළ යුතුයි කියන අදහසින් තමයි මම අල්ලගන්න ඕන. අර ඔරුවත් බිමින් තියලා යන්න ඕන කියලා හිතලා තමයි ඔරුව ගන්න ඕන. ගොයන් කපන කෙනා දෑගත්තත් මම බිමින් තැබිය යුතුයි කියලා තමයි කල්පනා කරලා තමයි දෑගත්ත අතට ගන්නෙ. පෑනක් අතට ගන්න කෙනා පෑනත් ලියලා ඉවර වුණාම පෑනත් බිමින් තැබිය යුතුයි කියලා තමයි එයා ඒක අතට ගන්නෙ. යමක් මකනවා කියලා හිතමුකෝ, මකනයක් ගන්නවා. මකනයක් මේ ටික මකලා මම මේ මකනයක් බිමින් තියනවා කියන අදහසින් තමයි ඒක අතට ගන්නෙ. ඒ වගේ මේ මම කියන தত্ত্বය කවදාවත් නිවන් දකින්නේ නැහැ. ඒ නිසා කියන් තියෙන ස්ත්‍රියක් නිවන් දකින්නේ නැහැ, පුරුෂයෙක් නිවන් දකින්නේ නැහැ. තේරුණා නේද? ස්ත්‍රියක් නිවන් දකින්නේ නැහැ, පුරුෂේ නිවන් දකින්නේ. එහෙනම් ඔබ තාම බලන්න පුජ්‍යලේද්ද කියලා? ඒ දෝෂය අයින් කරගන්න. එතන තමයි ඔබේ දෘෂ්ටිමය බැඳීම තියෙන්නේ. ඒක ඔබට බාධාවක්. ධර්මයේ කරා පිවිසීමට විශාල බාධාවක් ඒක. කොහොමද ඒක දුරු කරගන්නේ? ඔබ දකින ක්‍රමයෙන්ම තමයි ඒක දුරු වෙන්නේ. වෙන වෙන දෘෂ්ටි මේ ලෝකේ අපි ඇති වෙලක් තියෙනවා, ආයි සංසිඳිලක් තියෙනවා නැද්ද? හොඳයි කියලා හිතපු අය නරකයි කියලා හිතিলা නැද්ද? හිතලා දිනවා. නරකයි කියලා හිතන අය හොඳයි කියලා හිතුනේ නැද්ද? හිතලා දිනවා. එක එක පුජ්‍යලය පිළිබඳව දැකපු කෝණ අපි ළඟ වෙනස් වෙලා නැද්ද? වෙනස් වෙලා තියෙනවා. එහෙමනම් ඒ සාධක අනුව තමයි මේ හැමදේම වෙනස් වුනේ. දැන් මේ ලොකුම ප්‍රශ්නේ තමයි අපි සංසාරේ ඉඳලම පුරුදු කරගෙන ආපු මව් කුසේ ඉඳලම හොඳට බැඳුණු දෘෂ්ටිය වෙනස් කරගන්න එක. මොකද්ද? සුඛී ආත්මික දෘෂ්ටිය, සක්කාය දිට්ඨිය, මේ මම වෙමි, මගේ ආත්මය වෙමි. ඒ තුල ස්ත්‍රියක් වෙමි, පුරුෂයෙක් වෙමි. වෙනන් අයත් ඉන්නවද දන්නේ? වෙනන් රැකුත් වෙමි. ඒක තමයි විශාලම බාධකේ. හොඳට තමා දෙස හැරිලා බලන්න. ඒ හිත නොමගට හිතනව නම් සුමගට හිතන්න අනුශාසනා කරන්න. මොනවද ඔය අල්ලගෙන ඉන්නේ? මොනවෙන්ද ඔබ ඔය මානය ඇති කරගෙන තියෙන්නේ? මොනවා නිසාද ඔය උද්දච්චකම ඇති කරගෙන තියෙන්නේ? කෝ ගෙනා දේවල්, කෝ ගෙනියන දේවල්, කෝ මා වසඟේ මා කැමැති පරිදි පවත්වන්නට පුළුවන් දේවල් පෙන්වන්න කියන්නේ. මා කැමැති පරිදි මා වාසගේ පවත්වන්නට කැම පුළුවන් දෙයක් ඇත්තෙම නැහැ. එහෙමනම් මේ හුදු తాවකාලික මිරිඟුවට රැවටිච්ච ගතිය නේද මා ළඟ තියෙන්නේ, නුඹ ළඟ තියෙන්නේ. ඥාණයෙන් ඉඳගෙන වෙන කෙනෙක් තමයි අර පංච උපාදානස්කන්ධේ. ඉතින් ඥාණයෙන් අර විදියට එයාට ආමන්ත්‍රණය කළාට කමක් නැහැ. පාඩමක් කියලා දුන්නට කමක් නැහැ. අපිම හිතන සිතිවිලි වලට අපි ධර්මයේ පුරුදු කරන කාලේ ටික වෙලාවක් ඔය හිතාගෙන ගියාට පස්සේ අපිම හිතින් හිතන මොඩයා කියලා. අයිතියක් නැති දන අයිතියක් ඇතිසේ හිතනවා. නිට්ටයක් නැති තැන නිට්ටයක්සේ හිතනවා. සැපක් නැති තැන සැපක්සේ හිතනවා. එතකොට කියන්න තියෙන්නේ මොඩය කියලා. දැන් බලන්න ඔබත් ඔබ ළඟ මේ විදියට විදර්ශනාවක් කරලා ඒ වැඩේ මේ මොහොතේම කෙරෙන්න ඕන. දැන් පොඩි කාලයක් දෙනවා ඒකට. සංකල්ප අඩු වෙන තරමටද වැඩි වෙන තරමටද අපිට නිවන් දකින්න පුළුවන්? අඩු වෙන තරමට. ධර්ම ලෝකයේ ඉගෙන ගත්තා, ගොඩාක් ආගම් ධර්ම මිනිස්සු ඉගෙන ගත්තා. හැබැයි මිනිස්සු ජීවිතේ දුක කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගත්තේ නැහැ. සමුදය කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගත්තේ නැහැ. දුක හැදෙන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තේ නැහැ. ඒ දුකට විසඳුමක් තියනවද කියලා හිත ඉගෙන ගත්තේ නැහැ. ලෝකයේ තියෙන අර මතවාද වශයෙන්, සංකල්ප වශයෙන් ඔළුවට පටවන දේවල් ටික එයා දාගත්තා. ඒ විසඳලා, පෙරලා, තේරුම් අරගෙන ඒව හදාගත්තේත් නැහැ. ආන්න මේ වගේ අයට මේ සත්‍ය අවබෝධ කර ගැනීම හරි අපහසුයි. මොකද හේතුව මේ කියන හැම වචනයක් එක්කම ඔහු අතීත සංඥාවෙන් ගැටෙනවා. ඔහු බලන්නේ ඔහු දරන මතයෙන් මේක ගන්න. ඒ නිසා ප්‍රත්‍යක්ෂතාවයට මුල් තැන දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරේ ඒකයි. බුදුරජාණන් වහන්සේ කිව්ව නිසයි කියන වශයෙන් වචන මාත්‍රයෙන් ගන්නත් එපා. පරම්පරාවෙන් ආවයි කියලා ගන්නත් එපා. මේක ගරු කටයුතු කෙනෙක් කිව්වයි කියලා ගන්නත් එපා. තමන්ගේ තර්කයට තමන් හිතන විදියට ගැලපුණයි කියලා ගන්නත් එපා. දැන් අපේ පින්නතුන්ට සියල්ල අනිත්‍ය අනිත්‍යයි කියනකොට හරි නිහඬව ඉන්න ඕව ඇත්තනේ. අපි අහලා තියෙන හැමදාම ඒකනේ. කිසි ප්‍රශ්නයක් නැහැ. මං අනිත්‍ය අනිත්‍යයි කියනකම් මට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම කියනවා මෙහෙම. නෑ පින්නතුනේ, සියල්ල නිට්ටයයි. දැන් ඔබ මාත් එක්ක ඉදිරිවාදිකමක් ඇති වෙන්නේ නැද්ද? මේක හරි වැඩක් නේ. අපි මෙච්චර කාලයක් යව අනිත්‍ය අනිත්‍ය කියලා හාමුදුරුවෝ බණේ භාගයක් විතර අනිත්‍ය අනිත්‍ය කියාව එතන ඉඳලා නිට්ටය කියන පටන් ගත්තා. ඇයි ඔබට මගේ නිත්‍යතාවය උහුල ගන්න බැරි? ඔබ ළඟ තාම නිත්‍යතාවය නිත්‍යයි සුඛයි ආත්මයි කියලා දෙයක් අල්ලගෙන ඉන්න නිසා. සැබෑ අනිත්‍යයට පත් වූෙකුට මේ ලෝකේ කවුරුන් හෝ විසින් ඇවිල්ලා අනිත්‍යයි කිව්වොත් විශේෂ කම්පනයක් කලකිරීමක් නැහැ. නෑ, මේ ලෝකේ අනිත්‍ය නෙමෙයි නිට්ටයයි කියලා කිව්වොත් විශේෂ කම්පනයක් කලකිරීමක් නෑ. ඇයි නැත්තේ? එයා නිට්ටය කරගෙන නෑ. එයා අල්ලගෙන නෑ ලෝකේ කිසි දෙයක්. එයාට පොල් ගහ පෙන්නලා කොස් ගහක් කිව්වයි කියලා තරහ යන්නේත් නෑ. එයාට කොස් ගහ පෙන්නලා මේක පොල් ගහක් කිව්වයි කියලා තරහ යන්නේත් නෑ. ඇයි? එයා ඒ කුල් ගහවත් කුස් ගහවත් අල්ලගෙන නැහැ. ඔබ හිතන විදියට, ඔබට ගෝචර වෙන විදියට ඔබ කියන්නේ ඒකට ඒ නම නම් ඒක හරි. එච්චරයි. ඔවුන්ට බල්ල කියලා බැන්නයි කියලා තරහ යන්නෙත් නැහැ. මොකද බල්ලෙක් අල්ලගෙන නැහැ. ඔවුන්ට බූරුව කියලා බැන්නයි කියලා තරහ යන්නෙත් නැහැ. ඔවුන් බූරුවෙක් අල්ලගෙන නැහැ. ඔබ හරි සිංහෙක් වගේ කිව්වයි කියලා ආඩම්බරයක් හිතෙන්නෙත් නැහැ. තරහ යන්නෙත් නැහැ. ඔව්, සිංහයෝ අල්ලගෙනත් නැගේ සත්තුනේ ඔක්කොම. දැන් ඔබට කවුරු හරි කිව්වොත් සහ ඔයා හරියට නිකන් සිංහයා වගේ කිව්වොත් එහෙම ලැජ්ජ හිතෙන්න ඕනේ. ඇයි මම මිනිස්සෙක් වගේ වෙන්නේ නැද්ද? සිංහයෙකුට වඩා ඔච්චර ශ්‍රේෂ්ඨද මිනිස්සෙක්? අර සතා මස් කන සතෙක්නේ. නැවද මිනිස්සු ඒකිනුත් ආඩම්බර වෙනවා. සමහර සත්තුන්ගේ නම් කිව්වම ආඩම්බර වෙනවා. සමහර සත්තුන්ගේ නම් කිව්වම ලැජ්ජ වෙනවා. නමුත් ලැජ්ජ විය යුතු සත්තුන්ගේ නම් කිව්වම ආඩම්බර වෙනවා. ආඩම්බර විය යුතු සත්තුන්ගේ නම් කිව්වම ලැජ්ජ වෙනවා. මම කියන්නේ හරක කියලා කිව්වම ආඩම්බර වෙනවා. මොකද සෑහෙන පළ ප්‍රයෝජනවත් සතේ. ඊට පස්සේ හරක කියලා කිව්වම ආඩම්බර වෙන්න. ඒ වගේම බූරුව කිව්වම ආඩම්බර වෙන්න. කොච්චර සමාජ සේවකයෙක්ද ඔහු? සමාජයේ සෑහෙන සේවයක් කරලා දෙන සත්වයෙක්. ආඩම්බර වෙන්න. සිංහයා කිව්වහම ලැජ්ජ වෙන්න. ඇයි? අනුන්ගේ මස් කාලා ඉන්න එක. කොටිය කියලා කිව්වහම ලැජ්ජ වෙන්න. මේ ලෝකේ තියෙනවා අසාරේ සාර මතිනෝ කියලා ගුණයක්. මිනිස්සු මේ ලෝකේ අසරු දේවල් සරුයි කියලා හිතනවා. වැරදි දේවල් හරි කියලා හිතනවා. ඒ නිසා ලෞතර බුදු පියාණන් වහන්සේලා අපිට මතක් කරනවා සාරංච සාරතෝ ඤත්ත සරු දේම සරු විදියට තෝරගන්න. කොහොමද සරු දේ සරු විදියටම තෝරගන්නේ? ඒකට ලොකු ප්‍රඥා මහිමයක් ඕන. ලෞතුරා බුදුවරුන්ගේ දහමට විනයට ගලපල බලන්න ඕන. නැත්නම් අපිට සරුදේ හොයාගන්න බෑ. තමන්ට හිතෙන පරිදි සරුදේ හොයලා හරියක් වෙන්නේ නැහැ. ලෞතුරා බුදුරජාණන් වහන්සේලාගේ දහම ගලපා බලන්න ඕන. ඇයි මේ මිනිස්සු මේ ලෝකයට බැසගන්න, මේ ලෝකයට ඇලෙන්නේ? ආස්වාදයක් තියෙනවා. හැබැයි හැබැයි ඒකේ ආදීන වේ නොදකයි ආස්වාදය ඇලෙන්නේ. ඒ සෑම ආස්වාදයකම දරුණු ආදීනවයක් තියෙනවා. බරපතල ආදීනවයක් තියෙනවා. ඒ ආස්වාදයේ සහ ආදීනවේ නොයෙකුත් ආකාරයෙන් පැහැදිලි කරන්න ජාතක කතා පොත් වහන්සේගේ බොහෝ ජාතක කතා තියෙනවා. සුළු ආස්වාදයකුත් දරුණු ආදීනවයකුත් ලබන විදිය පැහැදිලි කරලා දෙන. ඒ නිසා පේනවට වැඩිය දෙයක් දකින්න ඕන. හිතනවට වැඩිය දෙයක් අපි හිතන්න ඕන. ඇහෙනවට වැඩිය දෙයක් අපි අසන්න ඕන. දැනෙනවට හැඟෙනවට වැඩිය දෙයක් අපි හඳුනා ගන්න ඕන. බලන්න ඔබ තුලින් ගලාගෙන එන එක දර්ශනයක් හරි මමත්වයෙන් තොරවද ගලාගෙන ඉන්නේ දැක්ම පහළ වෙන්නේ කියලා. මමත්වයට බැඳිලාද පහළ වෙන්නේ ඔබේ සංකල්පය මමත්වයට නොමැදිද? මමත්වයට බැඳිලා සංකල්පයක් පහළ වුණොත් ඒකට මිත්‍යා සංකල්ප කියනවා. මමත්වයට නොමැදි සංකල්පයක් පහළ වුණොත් ඒකට අපි කියන සම්මා සංකප්ප. මමත්වයට බැඳිලා පහළ වෙන දෘෂ්ටියට කියනවා අපි මිත්‍යා දෘෂ්ටි කියලා. මමත්වයට නොමැදි පහළ වෙන දෘෂ්ටියට කියනවා අපි සම්මා දිට්ඨිය කියලා. කොහොමද සම්මා දිට්ඨිය මිත්‍යා දෘෂ්ටියක් හඳුනගන්නේ? මිත්‍යා දෘෂ්ටි මම මගේ ආත්මයේ වෙමි, සත්වයේ පුජ්‍යලයක් ඇත, මේ මෙහි ස්ත්‍රියක් පුරුෂයෙක් ඇත, එයට ගෝචර වන්නා වූ රූප ධාතු ශබ්ද ධාතු ඇත. සම්මාදිට්ඨිය සම්මාදිට්ඨියේ අනිත් පැත්ත මෙහි සත්වේ පුජ්‍යලේ කාත්මයක් නැත. මෙහි ඇසක් කනනාසය දිව ශරීරයක් පංච උපාදානස්කන්ධයක් හෝ ඒට ගෝචර වන්නා වූ දෙයක් නැත. ඉබෙවින් සම්මා යහපත් වූ තැන වාසය කරන, නිරෝධ වූ තැන වාසය කරන. එනතුනේ අනිත්‍ය ලෝකයේ තමයි අල්ලගෙන ඉන්නේ නිට්ටයයි කියලා පොහුදුන් සත්‍යයා ලෝකෝත්තර උත්මය අල්ලගෙන ඉන්නේ නිට්ටය ලෝකයමයි නිට්ටය කියලා. නිවන නිට්ටයයි. නිට්ටය ලෝකයමයි අල්ලගන්නේ නිට්ටයයි කියලා මේ ආර්ය ශ්‍රාවකයෝ. නිවන නිට්ටයද අනිත්‍යද? නිවන නිට්ටයයි. එහෙම නැහැ, ඔක්කොම අනිත්‍යයි කියන එක බොරුයි නේ. හැමදාම පින් වාක්‍ය මතක් කළානේ. නিত্য මංගල පරම සුන්දර හේ අමා මහ නිර්වාණ ධාතුවෙන් සැනසීමට මේ පුණ්‍ය ධර්මය හේතු ආසනා වේවා කියලා හැමදාම පින් වාක්‍ය කිව්වද නැද්ද? හාමුදුරු දාන ගිරින්චාම කිව්වනේ. ඒ කියන්නේ නিত্য මංගල, හරි මංගල්‍යයක්. මංගල්‍යයක් කියන්නේ බොහොම සතුටුදායක තත්වයක්. පරම සුන්දර, ඒ කියන්නේ ඒක විඳපු අය කියලා තියෙන නිවන විතර සුන්දර දෙයක්, ලස්සන දෙයක් තව නැහැ. නිබ්බානං පරමං සුඛං. එහෙනම් මේ ලෝකෙ ඔබ උත්සාහ කරන්න එක අතකින් සුන්දරම අත්දැකීම ලබන්න. එතකොට හිතන්න පුළුවන් ඒක හරි නෑනේ හාමුදුරනේ, ඒක හොඳයිද? ඒක තමයි පිළිතුරු. මේ දැන් ගොඩාක් දෙනෙක් කියන සිද්ධාර්ථ කුමාරයා මේ සැපත් හැරලා ගියා කියලා. මම කියන්නේ කවදාවත් සැපත් හැරලා ගියා කියලා. මම කියන්නේ දුක අත්හැරලා ගියා කියලා. ඒ රජසැප විඳපු නැති, රජ ගොජුන් හරියට කාල නැති, අඩුම තරමේ මේ මේ තියෙන තරු පහේ හෝටල් එකකින්වත් කාලා නැති කෙනෙක් වෙන්න ඕන ඕක කියන්නේ. ඒ රජමාලිගාවල් ඇතුලේ කොහෙද සැප? ඒක ඇතුලේ තියෙන දුක්. මැති ඇමෙතිකන් අස්සේ කොහෙද සැප? ඒක ඇතුලේ තියෙන දුක්. බලන්න මේ මිනිස්සුන්ගේ ජීවිත දිහා. ජනාධිපතිකම ඇතුලේ අගමැතිකම ඇතුලේ කොහෙද සැප? ඒක ඇතුලේ තියෙන දුක්. ඈ ඊට පස්සේ ඔය උසස් නිලධාර තනතුරු ලැබුවාම ඒක ඇතුලේ තියෙනද සැප? ඈ ඒ ඇතුලේ දුක් තියෙන දුක අතහැරලා යන්නේ. ඒ දුක දරාගන්න බැරුව යන්නේ. එතන ඇතුලේ සිද්ධ වෙන මහ පාපතර පාප ක්‍රියාකාරකම් බලාගෙන ඉන්න බැරුව මට මේ එකක්වත් වැඩන්නේ. ලැබූ දේ ආරක්ෂා කරගන්න, ලැබූ දේ වඩා වර්ධනය කරගන්න, තමන්ගේ කුඩිය මුළු දඹදිව් තලයේම ව්‍යාප්ත කරගන්න, රටවල් රටවල් කොහොම හරි අල්ලගන්න, නතු කරගන්න සටන් කරනවා. මිනිස් ජීවිත නැසනෝ නැසෙනෝ මේක බලන් ඉන්න බෑ, අතහැරලා යනවා. ඉතින් ඔබේ ජීවිතයේ ඇතුළෙත් අන්නේක ඔබ දකින්නව නම් අන්නේ දුක. මේ ලෝභ කරමින්, ද්වේෂ කරමින් අර රජවරු වගේ ගැටුම් නැති වුණාට පොඩි පොඩි ගැටීම් අතර හරි ලෝභ, ද්වේෂ, මෝහ අතර ගැටෙනකොට ඔබ ඒකට අකමැති වෙන්න ඕන. මෙහෙම ගැටීම් අතර ඉඳලා වැඩ නෑ. මම මේ මනසින් නිදහස් වෙන්න ඕන. දැන් ගෙදර ඇත්තල්ල යන්න තරන්නේ නෑනේ. මනසින් නිදහස් වෙන්නේ ගැටීම් වලින් නිදහස් වෙන්න. එහෙනම් සිද්ධාර්ථ කුමාරයා සොයාගෙන ගියේ සැබෑම සැප. සැබෑම සැප සොයාගත්තා. සැබෑම සැප ලැබුවා. ඔබෙත් ඔය රජමාලිගාවෙන් ඔබ අබිනික්කමණය කළ යුතුයි. නික්ම යා යුතුයි නැවත නොඑන්නට. අබිනික්මන කියන්නේ ඒක. ආයි එන්න යන්න එපා. අපි කට්ටිය පොඩ්ඩකට මේ හිත සංසුන් කරගන්නවා. ආයි අර පරණතන්ට යන්න. එහෙම නෙමෙයි. අත්හැරලා දානෝ ආයි කවදාවත් භාවිතාවට නොගන්න අදහසින්. ඒක සමහරලාට ඒ අතහැරීමට මතක් කරනවා අලියුමලා කෙලපිඩක්සේ අත්හරින්න කියලාත් කියනවා. ආයෙ ඒක අත්හරින්න ආයෙ නැවත ගිහිල්ලා ඕක අරන් එන්න ඕන කියන අදහසින් නෙමෙයිනේ. කාගෙත් කඩේ උදේට කෙල ගහන කෙලපිඩ ටිකක් අපිරිසුදුයි. ඒ නිසා ඒක හරි පිළිකුලෙන් ගහන්නේ. ඒ නිසා කියනවා අලියුමලා කෙලපිඩක්සේ ඕක අත්හරින්න කියලා. ඔබේ මමත්වය ඔබට තාමත් රිසිසේ දුක් දීලා නැද්ද? එහෙම නැත්නම් ඉතින් ටිකක් දුක හම්බෙනකම් බලාගෙන ඉන්න. බුදුහාමුදුරු ළඟට කවුරුත් දුවගෙන ගියේ දුක උහුල ගන්න බැරි වෙනකොට. අපිට නිවන් අවබෝධ කරගන්න හරියම ලෙහෙසි වුණේ පින්නතුනි මොන මොකක්වත් තිබුණේ නැහැ. මාන උද්දච්චා විද්‍යාව හට ගන්න. ගොඩාක් දෙනෙකුට තියෙන්නේ මේ දේවල් ඇස්සේ එයාගේ ප්‍රඥාව නැත්තම් එයා අල්ල ගන්නවා. මාර්යා පෙන්නනවා. බලන්න ඔබට ධනෙන් අඩුවක්ද? ඈ ධනෙන් අඩු නෑ, බය වෙන්න එපා. ඉන්න. එතකොට ධනමානේ ඉස්සරහට දැම්මා නිවන වැහුවා. බලය තියෙනකොට මොනවද ඔයාට බලයෙන් අඩුවක්ද? මොනවද කරන්න බැරි? බලමානය දැම්මා නිවන වැහුවා. යෞවනත්වය තාරුණ්‍ය භව තියෙනවනම් යොබ්බන මදය යෞවන මදය තියෙනකොට ඔබ තාම තරුණයි. මොකටද දැම්ම නිවන් දකින්නේ කියලා එයා ඒ යොබ්බන මදයෙන් වහනවා. එතනින් වහලා දැම්මා. ඒ නිසා ගමන ඇහිරෙනව ඇහුරුනාට පස්සේ එතනින් එහාට යට ගමන් කරන්න ශක්තිය ලැබෙන්නේ. අස්කරගෙන අස්කරගෙන යන්න ඕනේ. සිතිවිල්ලක් නෙමෙයි පින්නතුනේ බැඳීමක්. තණ්හාවක් උපාදානයක් කියලා කියන්නේ හුදු සිතුවිල්ලක් නෙමෙයි. තමන්ටම ආවේනික වූ තමන්ටම පාදක වෙච්ච තමන්ගේ පැත්තෙම නිර්මාණය වෙන යම් ශක්ති ධාරාවක්. ඕනම කෙනෙක්ගේ අල්ලගෙන ඉන්න ශක්ති ධාරාව අපිට මැන ගන්න පුළුවන්. ධනෙ අල්ලගෙන ඉන්න කෙනෙක් ධනෙට බයින්නට කැමති නෑ. දන් දෙන්න කියනවටත් කැමති නෑ. බලය අල්ලගෙන ඉන්න කෙනෙක් බලයට බයින්නට කැමතිත් නෑ. ඔය බලයෙන් නිදහස් වෙන්න කියනවටත් කැමතිත් නෑ. රූපය අල්ලගෙන ඉන්න කෙනෙක් රූපෙට බැඳෙනවට කැමති නෑ. රූපෙන් නිදහස් වෙන්න කියනවට කැමති නෑ. රූපනන්දා වැනි ඒ කාන්තාවන්ට බුදුරජාණන් වහන්සේ ජීවිතය ගැන කියලා දෙද්දී රූපනන්ද එන්නේ නෑ බලන්නවා. එයා ඒ තරම් රූපෙට ආසයි. රූපෙ බල බල ඉන්න කෙනෙක් නේ රූපනන්දලා. මේත් ඉන්නවද රූපනන්දලා? හැමෝම යම්තා ප්‍රේමනාප භාවයක් තියෙනවා. ඒක ලස්සනට පිරිසුදුව තියාගන්න ඕන තමයි. අනුන්ට අප්‍රිය වෙන්නේ නැති වෙන්න, ගඳ ගහන්නේ නැති වෙන්න. මේකෙ ඉතින් හැමදෙස්සෙම තුවාලයක්නේ. ශරීරය කියන්නේ තුවාලයක්. ඒ තුවාලේ හැමතැනින්ම ඕජා වැගිරෙනවා. ඒක පිරිසුදු කරලා දාලා තිත මාත්තු කරලා ඉතින් කවුරුත් පිරිසුදු තියාගෙන ඉන්න ඕන. රූපයට කැමති කෙනා රූපයට බයින්වට කැමති නෑ. ඒ වගේම තමන්ගේ යම් දෘෂ්ටියකට සංකල්පයකට ගොදුරු වෙච්ච කෙනෙක් ඉන්නව නම් ඒ සංකල්පයට ඒ ගොදුරු වෙච්ච දෙයට බයින්වට කැමති නෑ. තමන්ගේ පුත්‍රයාට බයින්වට කැමති නෑ. තමන්ගේ ස්වාමියාට බයින්වට කැමති නෑ. තමන්ට බයින්වට කැමති නෑ. ඇයි ඒ? අපි අපේ අල්ලා ගත්ත දේවල් අල්ලපු ගෙදර කෙනාට බැන්නට අපිට මොකෝ? අල්ලපු ගෙදර කෙනාගේ පුතාට බැන්නට අපිට මොකෝ? අපි ඒව අල්ලගෙන නැහැ. එහෙනම් අපි කොතෙන්ටද මනස දියුණු කරන්න ඕන? මඩ බනින්දි තරහ යන්නේ නැහැ. මගේ පුතාට බනින්දි තරහ යන්නේ නැහැ. ප්‍රඥාවන්ත විසඳුමක් තමයි කරන්නේ. පුදා විසින් බෝල ගැහුවා, අල්ලපු ගෙදර ජනේල කඩලා දිනෝ. ප්‍රඥාවන්ත විසඳුමක් වශයෙන් සාධාරණ හේතුවක්ද බලනෝ, කාගේද වැරද්ද බලනෝ. ආ, එහෙනම් අපි ඕක හදලා දෙන්න. ඒ ගැන සෝරි, අපිට සමාව වෙන්න. එහෙම නෙමෙයි, වලිය ඇදගන්න පුළුවන්. මොකෝ ඕක ගැහුවා කැඩුවයි කියලා මොකෝ අපි ඕක හිතලා ගැහුවද? ඕක ඉබේ ගිහිල්ලා නේද තියෙන්නේ ඈ කියලා ඉතින් රණ්ඩු ඇදගන්න පුළුවන්. ඉතින් ඕකට බනින්න ඕනද? බන්න නිසාම හදලා දෙන්නේ. ඊළඟට ඔන්න කාලේ කොට ඊට පස්සේ යනවා රණ්ඩු දිගට. ඒසින් පරදින්නේ නැහැ. ස්වභාවය තුළින් පරාජය කරනවා මිසක් පරදින්නේ නැහැ. එමනේ වෙන්නේ. දැන් මේ ඉන්න සියලුම සත්වයෝ යම් දවසක ස්වභාව ධර්මයේ විසින් පරාජයට පත් කරනවද නැද්ද? ඔබට ඇති සියලු ධනය ඔබට අහිමි කරනවා. ඔබට ඇති සියලු රූප සම්පත්තිය ඔබට අහිමි කරනවා. ඔබට ඇති සියලුම බල සම්පත්තිය අහිමි කරනවා මේ ස්වභාව ධර්මයේ. ඒ අහිමි කරන තුරු අපි පරාද වෙන්නේ. අන්න ඒකයි කියන්නේ පිනුතුනි, මේ මාර්යා පස්සෙන් එලවද්දී අපි දුවන්න යනවා. අපි නිවන හොයාගෙන ගියා කියලා කියන්නේ මාර්යා පස්සෙන් එද්දී අපි පැනලා දුවන්න උත්සාහ කරන එක නෙමෙයි. මාර්යා හොයාගෙන යනවා. මාර්යාගේ ගෙදරට ගිහිල්ලා තට්ටුවක් දානවා. කවුද හම්බෙන්න ආවේ? මාර්යා. ඒතකොට මාර්යා දොර ඇරලා කියනවා, තමුසේ ওই මහ පුදුම මිනිහෙක්නේ. ඔක්කොම මට බය දුවනෝ. මොකද තමුසේ මාව හොයන් ආවේ? නෑ, මම බුදුරජාණන් වහන්සේගේ ධර්මය හොයාගත්තා. තමුන්නාන්සේගේ හැටිත් මං ඒකෙන් ඉගෙන ගත්තා. මෙන්න තමුන්නාන්සේට අයිති ඔක්කොම ඔන්න තියාගන්නවා. ආයි මගේ පස්සෙන් එන්නේ එහෙම නෑ. ඔය නායකාර මිනිස්සුන්ටත් එහෙමයි නේ. අපි එහෙම තමයි කරන්නේ. මෙන්න තමුසේගේ ණය ඔක්කොම. ආයි තමුසේට එක ණය ගන්නෙත් නෑ, ණය දෙන්නෙත් නෑ. ආයි මනසේනොත් පස්සෙන්. ඒ මනසේ කෝ කියන්නේ කරදර කළාට සම්මා වෙන්න මේ මඩ සල්ලි හදිසියන් නිසා ඉල්ලුවේ. ඒ බොහොම ස්තුතියි, තැන්කියු කියලා කියයි. මාරේ හොයාගෙන ගිහිල්ලා ඔයාට අයිති දේවල් ටික ඔක්කොම තියලා ඔබ නිදහස් වෙච්ච දවසට ඔබට එක ගැටලුවක් වත්යි. අන්නේ වෙනි ඥානයක්, අන්නේ වෙනි දර්ශනයක්, අන්නේ වෙනි ගුණයක් ඔබට තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ දිනක් මුණ ගැහෙනවා ගවියෝ රැලක් නැති වෙලා හොයාගෙන යන මිනිස්සේ කුසගින්නේ. ඒ මිනිස්සේට ආහාර පාන ටිකක් එහෙම දීලා කුසගින්නේ දෙන්නේ කියලා හුවාම බණ කිව්වා. ඉතින් ඒ මිනිස්සයා මේ විමසල බැලුවා, මේ මිනිස්සයන්ට ගවියෝ ඉන්න දහස් ගාණක්. දැසි දස්සෝ ඉන්න ගොඩා, බිරින්දෑවරුත් ඉන්න හතර පස් දෙනෙක්. දැන් නඩත්තු කරන්න හරි අමාරු, සෑහෙන දැවීමෙන් ඉන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මට ගවයෝ නෑ. ඒ ගවයෝ නැති නිසා මේ මනසින් අතහැරලා තියෙන ගවයෝ කියලා කියන්නේ ඉතින් සේනාව කොච්චර ඉන්නවද බුදුහාමුදුරන්ට? එන අල්ලගෙන ඉන්න එපයි. ශ්‍රාවකයෝ කොච්චර ඉන්නවද? ශ්‍රාවකයෝ අල්ලගෙන ඉන්න එපයි. මට ගවයෝ නෑ, ඒ නිසා මට ඒ දුක නෑ. මට බිරින්දෑවරු නෑ, ඒ නිසා මට ඒ පීඩාවත් දුකක් නෑ. මට දරුවෝ නෑ, ඒ දුකත් නෑ. එතකොට හිතන්න පුළුවන් අපි සායනාංශ ඉතින් ගිහිවනේ, අපි ඉතින් පුතඥයනයිනේ, අපිට ඉතින් එහෙම ඉන්න ඕනේ කියලා නෑ. මේ කතා කරන්නේ සංඥාවෙන් අල්ලා ගැනීම හා අල්ලා නොගැනීම ගැන පමණයි. මේ භෞතිකත්වයෙන් නෙමෙයි මේ කතා කරන්නේ. මේ කාලේ මනුස්සයන්ට මහ පුදුම ඥානයක් තිබිලා තියෙනවා. දැන් ආලවක යකාට, ආලවක යකා අහපු ප්‍රශ්නේ අද මහාචාර්යවරයෙකුටත් අහන්න බැරි තරම් ප්‍රශ්නයක්. එතකොට යකෙකුටත් තිබිලා තියෙනවා ඒ වගේ මහා බුද්ධියක්, ඥානයක් තිබිලා තියෙනවා. එතකොට මේ වයින් කියන හරි ගැඹුරු අර්ථ තේරුම් කර ගන්නවා. දැන් මේ දෙයක් පරිහරණය කිරීම නෙමෙයි වරද තියෙන පිළිතුර. ඒ පරිහරණය කෙරෙහි දක්වන්නා වූ ආකල්පය, දෘෂ්ටියයි වැරද්ද. පුජ්‍යල බැඳීමයි වැරද්ද. අවිද්‍යා සහගතව යමක් උපාදාන කිරීමයි වැරද්ද. එහෙනම් බුදුරජාණන් වහන්සේට ශ්‍රාවකයොත් නැහැ. තේරෙනානේ. දැන් මේ ලංකාවේ හරියි ප්‍රශ්නයක් තියෙනවා මේ පන්සල් හැදීම ගැන. පන්සල් වලින්ම තරහයි පන්සල් හදනවට. ඇයි ඒ? අපේ පන්සලට සෙනගාඩු වෙයි කියලා. මම නම් කැමති මෙතන ඉන්න ඔක්කොම ටික වෙන පන්සලකට හරි වෙන දේශනයකට හරි ගිහිල්ලා බණ අහනවා. මොකද එහෙම වුණොත් මම පොය දාසරත් මම විවේකයෙන් ඉන්නවනේ. මට සන්තෝෂයි ඒක. මේ මගේ දායකයෝ ටික මුන් ටික ඔක්කොම එන්න ඕන මෙහෙටම වර කියලා නේ. යන්න පුළුවන් තරම් තියනවා නම් ඵලයල්ල කියලා තමයි කියන්න තියෙන්නේ. කවුරු හරි කෙනෙක් සද්ධර්මයේ කියනවා නම් දේශනා කරනකොට මම හරි සන්තෝෂයි. ඇයියේ ගෙන දෙයක් නැත්තම් ගෙනියන දෙයක් නැත්තම් මොකටද නිකන් අල්ලගෙන ඉන්නේ? අතහැරියේ ධර්මයේ සැනසෙල්ල තියෙන්නේ. ඉතින් මට ගෝලියෝ ආන මං කියන මේ ඉන්න ඔක්කොම වික්ෂුන් වහන්සේලා මගේම සහෝදරයෝ. ඉතින් මගේ ගෝලියෝනේ ඔක්කොම. මේ ඉන්න කොහේ හිටියත් ඒ ඉන්න ඔක්කොම මිනිස්සු මගේ ශ්‍රාවකයෝ, මගේ ධායකයෝ, මගේ හිතවත්තු, මගේ ඥාති. ලෝකෙනම තියෙන එකම එක පන්සලයි ඒ බුදුහාමුදුරුව වෙනුවෙන් තුරුණුවන් වෙනුවෙන් පූජා වෙච්ච පන්සල. ඒ ඔක්කොම පන්සල් එකක්. අරනිකාය පන්සල්, මේනිකාය පන්සල්, මේනිකාය පන්සල්, අර පලාතේ පන්සල්, මේ පලාතේ පන්සල්, අහවල් කෙනාට අයිති පන්සල, මෙහෙම අයිති කෙනෙකුට පන්සල කියලා මේ මහ පොළොවල් අල්ලගන්න පුළුවන්. එහෙම නැහැ. එහෙම කරන්න බෑ. මේ කරකෙනාගේ ගෙදර, මේක මගේ ගෙදර, ඒ කරයාගේ ගෙදර, මේ මොනවද හුදු සම්මුති බෙදීම් පමණයි. සත්‍ය වශයෙන් මහ පොළොව බෙදන්න, ගඩොල් සිමෙන්ති බෙදන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා සම්මුති ඥානයේ අවිද්‍යාවක්. සම්මුති ඥානයේ සම්පූර්ණයෙන්ම සම්මතය මිස සම්මුතිය මිස අවිද්‍යාව මිස සත්‍ය නැහැ. සත්‍යයට පිවිසියාම පින්නතුනේ සම්මුතිය පරමාර්ථයක් නැති දෙයක්. ඒකට කියනවා ලෝකීය ඥානය. සම්මුති ඥානය ලෝකයයි ඇහෙන දෙයට අනුව, පේන දෙයට අනුව බෙදාවෙන් කර ගැනීම. ඉන්ද්‍රිය සීමාව, ඉන්ද්‍රිය ගෝචරය, ඉන්ද්‍රිය සාපේක්ෂිතතාවය. ඒ තාක්කල් ඒ සම්මුතිය උපාදානය කරන තරමට දුක, වේදනාව. ඒ සම්මුතිය නිදහස් වෙන තරමට ඒ දැනත්තාට පුදුම සහනයක් තියෙනවා. තනින් හුස්ම ගන්න පුළුවන් නම් කාගේවත් උදව්වක් නැහැ කියලා තන එයාට ජීවත් වෙන්න පුළුවන්. හරි අපූර්ව තන. තනින් හුස්ම ගන්න පුළුවන් නම් කාගේවත් උදව්ව ඕනේ නැහැ. බලන්න ඔබ කවුරුත්ම නැතුව තනින් හුස්ම ගන්න. කිසි දෙයක්, කිසි කෙනෙක්, කිසිම දෙයක් පටලවා ගත්තේ නැති කෙනෙක් හැටියට ඔබ තනියෙන් හුස්ම ගන්න. ඒ කියන්නේ හුස්ම විතරයි තියෙන්නේ. කිසිම දෙයක් දරාගෙන නැතුව, බරක් නැතුව සැහැල්ලුවෙන් හුස්ම ඉහළ පහළ කරන්න. හොඳට බලන්න ඔබ දරාගෙන ඉන්නවද කියලා. දරා ගන්න නැතුව, දරාගත්තේ නැත්නම් ඔබට තේරෙනව සැහැල්ලුව. ඔළුවේ දරාගත්තාම ඔළුවේ බර තියෙනවා, හිතේ දරාගත්තාම හිතට බර තියනවා. හිතට බර නැති කරගෙන මේ නිවන පිණිස කරන පාරමිතාවයි. යමක් රැඳුනද එය අතහැර දමන්න, නිදහස්ව නිදහසේ හුස්ම පමණක් ගන්න. හුස්මත් හුස්ම මම ගන්නවා, හුස්ම මම හිලනවා කියන නෙමෙයි. හුදෙක් වෙනයක් අස්සෙන් යන සුලන් දහරාවක් පමණක් කරගන්න. ලී වෙනයක් කොටයක් තියෙනවා, ඒ කොටේ හරහා ස්වභාව ධර්මෙන් හුස්මක් ඇවිල්ලා සුළඟක් ඇවිල්ලා අනිත් පැත්තෙන් පිට වෙලා යනවා. ආන්න ඒ වාගේ ඔබ ගස් බෙනයක් බවට පත් විය යුතුයි. මේ ගස් බෙනය ඇතුලේ හුළඟ එනවා, හුළඟ යනවා. ගස් බෙනයක්ව වාසය කරන්න. සෙන් කතාවක් තියෙනවා. ගස්විනේ මතක් කළා, මතක් වුණේ. ගුරුන් වහන්සේගෙන් ඇවිල්ලා කර්මස්ථානයක් කෙල්ලවලු. ගුරුන් වහන්සේගෙන් ඇවිල්ලා නිවන් දැකීමට කර්මස්ථානයක් කෙල්ලවම ගුරුන් වහන්සේ ගෝලයට කිව්වා, ඔබ කැලේට ගිහිල්ලා උණ ගසක් බවට, උණ දණ්ඩක් බවට පත් වෙලා එන්න කිව්වලු. මොකද කිව්වේ? ඔබ කැලේට ගිහිල්ලා උණ ගසක්, උණ දණ්ඩක් බවට පත් වෙලා එන්න කිව්වලු. ඉතින් මෙයා කැලේට ගිහිල්ලා කාලයක් උණ දණ්ඩක් වෙන්න උත්සාහ කළා කියලා. ඇත්තට මොකද හිතන්නේ මේ ගැන? පරමාර්ථ ධර්මයේ ටිකක් ප්‍රගුණ කරපු කෙනෙකුට මේ කියන්නේ මොකද්ද කියලා තේරෙනවා. කාලයක් ප්‍රගුණ කළා. ප්‍රගුණ කළාට පස්සේ ආවා. ඇයිලා කිව්වා, ස්වාමීනි දැන් මම උණ දණ්ඩක් කියලා කිව්වලු. ගුරුවරයාට කිව්වා ඇවිල්ලා, ස්වාමීනි දැන් මම උණ දණ්ඩක්. ඊට පස්සේ කිව්වලු, වෙන්න බෑ තව ටිකක් ප්‍රගුණ කරන්න කිව්වලු. ඊට පස්සේ ඇහුවලු, ගෝලේ ඇයි ගුරුන් වහන්සේ කියලා. ඊට පස්සේ කියනවා, උණ ගස මම උණ ගසක් බව දන්නේ නැහැ කියලා. උණ ගස මම උණ ගසක් කියලා දන්නේ නැහැ. තව පැහැදිලි කරන්න ඕනද, ලිහිල් කරන්න ඕනද? ওই සිද්ධාන්තෙම තමයි වෙන්නේ පින්නතුනේ. මමත්වයේ දුරු කරගත්ත කෙනාට මම මමත්වයේ දුරු කරගත්තද කියලාවත් එයා දන්නේ නැහැ. ඥානෙන් නෙමෙයි දර්ශනයෙන් හරියටම මමත්වයේ දුරු කරගත්තාම මම මමත්වයේ දුරු කරගෙන ඉන්නවා කියලා එයාට කියන්න බෑ. ඇයි? උණගස මම උණගසක් යයි නොදන්නා සේම. සැබෑ සිල්වත් කෙනා මම සිල්වත්ද කියලා දන්නේ නැහැ. සැබෑ ප්‍රඥාවන්ත කෙනා මම ප්‍රඥාවන්තද කියලා දන්නේ නැහැ. සැබෑ අතහැරීමක් තියෙන කෙනා ළඟ මම අතහැරියද කියලාවත් දන්නේ නැහැ. ඇත්තට නිදාගත්තු මනුස්සයා මම නිදාගෙනද කියලා දන්නේ නැහැ. ඕක සමීප දෙයක් නෙවෙයිද ඕක? තාම සමීප දෙයක් ඔන්න ගත්තා. අර දේවල් තේරෙන්නේ නැත්තම් ඕක ගන්න උනේ හැමදාම නිදාගන්නවද? දැන් ඊරෑ නිදාගත්ත නේද? තදින් නිදාගෙන ඉන්න වෙලාවට ඔබ දන්නවද දැන් මම නිදි කියලා? අපිට යම් විශේෂ නෝ කාර්පරාසයක් තියෙනවා. අපි වැඩක් කළොත් රාත්‍රියේ හැමෝම 1:00-4:00 අතර කාලේ හොඳට නිදාගෙන ඉන්නේ. ඒ අතර මොනවද සිද්ධ වෙච්ච, මතක් වෙච්ච, ලෝකේ දැකපු දේක් මොනවා හරි කියන්න කිව්වොත් එහෙම අපි දන්නේ නැහැ මොකක්ද. තද නිද්‍රාවේ. ඒසා ඔබත් සැබෑ ලෙස අර දණ්ඩක් බවට, කොටයක් බවට, ගස්බෙනයක් බවට පත් වුණාම ගස්බෙනේ දන්නේ නැහැ මම ගස්බෙනයක් කියලා. උණ දණ්ඩ දන්නේ නැහැ මම උණ ගසක් උණ දණ්ඩක් කියලා. ඔන්න සැබෑ මමත්වයේ ඉක්ම වූ ලක්ෂණ. නමුත් ඔබගේ ප්‍රගුණ කිරීම තාමත් තිබෙන්නේ හඳුනා ගන්නා වූ තැන, දැන ගන්නා වූ තැන. විශේෂවන සීමාවේ නම් ඒ විශේෂවන සෑම සීමාවක්ම ඉන්ද්‍රයන්ට විශේෂවන සීමාවමයි. ඉන්ද්‍රයන්ට විශේෂවන සීමාව නම් එය ලෞකිකයි. ඔබටත් කියන්න තියෙන්නේ උණ දණ්ඩක් වෙන්න බැරි නම් පළු වීර ගහක් හරි වෙන්න. ගෙදර ඉස්සරහා තියෙන කුහුඹ ගහක් නම් කුහුඹ ගහක් වෙන්න. කොස් ගහක් නම් කොස් ගහක් වෙන්න. මෙහාට එන්න කොස් ගහක් වෙලා. නැත්තම් කුහුඹ ගහක් වෙලා. ඇවිල්ලා කියන්නකෝ සායනාස අපේ ගෙදර ඉස්සරහා තියෙන කුහුඹ ගහක් මම කුහුඹ ගහක් බවට පරිවර්තනය වුණා. අපේ ගෙදර ඉස්සරහා තියෙන පොල් ගහක් මම පොල් ගහක් බවට පරිවර්තනය වුණා. දැන් මම පොල් ගහක්. හැබැයි අර ගුණේ තියෙන්න ඕන. මොකද්ද ගුණේ? පොල් ගහ මා පොල් ගහක් කියයි හඳුනන්නේ නැත. පොල් ගහට පොල් ගහක්ද පොල් ගහ? නෑ, අපිනේ පොල් ගස් තියෙන්නේ අපිට නේ. කොහොම ගස් තියෙනවද කොහොම ගස්සට? නෑ, කොස් ගහට කොස් ගස් තියෙනවද? නෑ, අපිට තමයි ඔක්කොම තියෙන්නේ. මේ ඉඩම මගේ ඉඩම, අර ඉඩම අරයාගේ ඉඩම, මහ පොළොවේ එහෙම එකක් තියෙනවද? නෑ, ඒ ඔක්කොම තියෙන්නේ අපිට. ගෙදර ගියා මහයි කට්ටිය ළමයි හැම මොකද අම්මා නිකන් උණ ගහක් වගේ ඉන්නේ කියලා. මහත්මයාත් ආයි මොකද මේ උණ ගහක් වගේ හම්දුරු කිව්වේ එහෙම තමයි අපිට ඉන්නේ කියලා. උණ ගහක් සේවාසේ කරා. බලන්න ඒක වචනයක තිබුණු ගැඹුරු අරුත. සරල කර්මස්ථානයක් දුන්න ඔබ උණගසක් වන්න. කාලයක් ගෝලේ හරි අමාරුවෙන් උණගහක් වෙන. දැන් උණගහ දිහා බල බලා කොහොමද මං උණගහක් වෙන්නේ? මේ ගස්කොලන් කියන්නේ රහතන් වහන්සේගේ ලක්ෂණ. සාංසාරික අර බීජ නියාමයකින් යනවා මිස භවගාමී ස්වභාවය නැහැනේ. ගහකට කොළට රහතන් වහන්සේටත් තියෙන හිමයි. භවගාමී ස්වභාවය නැති කරලා නේ. ඒකට ගහේ ස්වභාවයමයි සම්පූර්ණ රහතන් වහන්සේ ළඟ තියෙන්නේ. හැබැයි ඉතින් ගස්කොළනොත් වැඩෙනවා. පොහොර සොයා යනවා. නමුත් භවගාමී ස්වභාවය ගහකට නැහැ. බීජයකින් බීජයක්, මුලකින් බීජයක් ගසක් හැදෙනවා. ඒ තත්ත්වයට නොපැමිණෙන සියලුම දෙනාට කර්ම රැස් කරපු අයට කර්ම විපාක භවගාමී ස්වභාවයක් තියෙනවා. ඉතින් සමහර උදවිය ඒක භවයක් නැහැ කියනවා භවයක් නැති තැනට ඇවිල්ලා හැබැයි ඔහුට නෑ තමයි ඔහු ආපු නිසා භවයක් තියෙන තැන හිටියොත් භවයක් තියෙනවා අපායක් හැදුවොත් අපායක් තියෙනවා දිව්‍ය ලෝකයක් හැදුවොත් දිව්‍ය ලෝකයක් තියෙනවා භවයක් හැදුවොත් භවයක් තියෙනවා නිවනක් හැදුනොත් හැදුවොත් නිවනක් තියෙනවා දැන් නිර්වාණ ලක්ෂණ අඳුරගන්න දෙන්නේ දැක්කොත් අඳුරගන්න නැත්නම් ළඟින් යනෝ අඳුරගන්න බැරි වෙනවා හා අනරේ හොයන පරණ දෘෂ්ටි පරණ සංකල්ප පරණ උපාදාන ස්කන්ධ පරණ සක්කාය දිට්ඨිය ඒවට උපරිම මිලක් හම්බ වෙනවලු දෙන්න ගිහිල්ලා අරවට ඔබ නිදහස් දෘෂ්ටි අතහරින්න පුළුවන්කම තියෙන සම්මා දිට්ඨියෙන් සංකල්ප අතහරින්න පුළුවන්කම තියෙන සම්මා සංකප්පයෙන් දෘෂ්ටියක් හුදෙක් අත්හරින්න බෑ දෘෂ්ටියට විද්‍යාව ඇති කරන්නම ඕන නැත්නම් මේ දෘෂ්ටි අයින් වෙන්නේ නෑ විද්‍යාව පහල කරන තුරුම දෘෂ්ටි ඇලී බව තියෙනවා කොච්චර කිව්වත් දැන් සමහර මිනිස්සුන් මේ සමාජයේ යම් යම් විප්ලව හැදුනා ඒ විප්ලවයේ වලදී මිනිස්සු මරණයටපත් වුණා තමන්ගේ සංකල්පය අතහැරීමේ යම් යම් දෘෂ්ටි වලට මිනිස්සුන්ව ජාතික වශයෙන් දෘෂ්ටි වලට ඇද දැමුණා. ඔය යාපනේ වගේ කිව්වහම යාපනේ මිනිස්සු කියන්නේ මේ ශ්‍රී ලාංකික නෙමෙයි අපි යාපනේ. එහෙම සංකල්පයක් තියෙන්නේ. ඒ දෘෂ්ටි තුලයි මිනිස්සු මියන ඒ දෘෂ්ටි අත්හරින්නේ. ඇයි ඒ? දෘෂ්ටි ආදීනවේ දන්නේ නැති තාක් කල් ඒ දෘෂ්ටි අල්ල ගන්නවා. ඒ දෘෂ්ටි විසින් මේ දෘෂ්ටිය තුලින්ම විනාශයටපත් වෙනවා. ඒත් ඒක අත්හරින්නේ. විනාශය හොඳයි මරණය හොඳයි මගේ දෘෂ්ටි ඊට වඩා ශ්‍රේෂ්ඨයි කියලා අල්ලගෙන ඉන්නවා. එහෙම නේද මොඩ සමාජේ? මොන සමාජයේ හිමයි මේ ලෝකේ දේවල් වෙනුවෙන් ජීවිතේ හානි කරගන්නවා මේ ලෝකේ දේවල් වෙනුවෙන් නෙමෙයි අපේ කොල්ල ගෑනු ළමයි වෙනුවෙන් ජීවිතේ හානි කරගන්නේ ඈ කොල්ල වෙනුවෙන් ජීවිතේ හානි කරගන්නේ ඈ පුංචි වචනයක් අහගන්න අහන්න බැරුව දරාගන්න බැරුව ජීවිතේ හානි කරගන්නේ අම්මා තාත්තා බැන්නයි ගැහුවයි ගුරුවරයා බැන්නයි ගැහුවයි කියලා ජීවිතේ හානි කරගන්නේ ඒත් මොනවද ඒ දෘෂ්ටි ඔවුන්ගේ දෘෂ්ටි අතහරින්නේ ඉතින් අපේ ළඟත් යම් තාක් පොඩි පොඩි දෘෂ්ටි ඇති පරම මිත්‍යා දෘෂ්ටික දෘෂ්ටි නැති වුණත් කුඩා කුඩා දෘෂ්ටි තියෙනවා ඒ දෘෂ්ටි වලට අපි විද්‍යාව උපදවන්න මම දන්නේ ඔබ ළඟ මොන වගේ දෘෂ්ටියක්ද තියෙන්නේ කියලා ඔබයි අඳුරන්නේ මෙතන යම් සිය ගානක් ඉන්නවා නම් ඒ සිය ගානේ දෘෂ්ටි සිය ගානක් නේ තියෙන්නේ ඔන්න පෞද්ගලිකව සාකච්ඡා කරන වෙලාවක නම් කතා කරද්දී ওই දෘෂ්ටි ටික එළියට පයින්නවා පැන්නහම ඔන්න ඒවට උපදෙස් දෙන්න පුළුවන් හදන්න පුළුවන්. නැත්තම් තමන් පුළුවන් තරම් විශ්ෂයකටපත් වෙලා තමන්ගේ දෘෂ්ටි හදරගෙන දෘෂ්ටි ශ්‍රේය කිරීම තමන්ම ආරම්භ කරන්න ඕනේ. මම් මොනවටද බැඳිලා තියෙන්නේ? මම් මොනවාද උපාදාන කර සිටින්නේ? ඒකට මේ ධර්මයෙන් ලැබුණු ආලෝකය ඒ උපාදානය කරා යොමු කරා. ධර්මයෙන් ලැබෙන ආලෝකයේ හිරු එළිය වගේ පින්නතුනි. අර අඳුරු තැන්වලට යොමු කළාම එතනම ඒ අඳුර ක්ෂය වෙලා යනවා, නැති වෙලා යනවා. ඒ උපාදානයට යොමු කළාම ඒ උපාදානය දිය වෙලා යනවා. මම මේ ධර්මයේ දන්නේ නැති කාලේ මගේ යාළුවන්ගේ හිතේ තියෙන තරහ මම දිය කරනවා. දෘෂ්ටිය නිසා හටගත්ත තරහව තවත් හොඳ දෘෂ්ටියක් ඇති කරලා එයාට එයාගේ තරහ දිය කරනවා. යාළුව දෙන්නෙක් කොටවන සමාජයක එහෙම යාළුව දෙන්නෙක් අතර තියෙන දෘෂ්ටි දිය කරන අයත් හිටියා කිව්වම හරි සන්තෝසයි. අනේ යාළුව දෙන්නේ තරහ වෙනවා. තරහ වුණා මේ යාළුවත් කියනවා අර යාළුවට මං කොයි වෙලාවකරි අහුවෙච්ච වෙලාවක ගහනවා, මම ඔප පලිය ගන්නවා, ඉතින් තියන්නේ නැහැ කිකී ඉන්නවා. අනිත් කෙනත් ඉන්නවා වරකො මේ පැත්තට මං අල්ල ගන්නම් ඕක පලිය ගන්නවා කිකී එයත් ඉන්නවා. දැන් මේ දෙක දෙපැත්තට කිව්වොත් එහෙම මේ දෙන තව ඇවිල්ලෙනවා. මම ගිහිල්ලා අනිත් යාළුවට කියන්නේ මෙහෙමයි, මේ අරයා හරි දුකෙන් ඉන්නේ වෙලාවේ යා කලබල වුණා වැඩි කියලා යා පිළිගන්නෝ. මේ යා කිව්වා මට හරි දුකයි, යාට බනින්න ලැබුණා, යා මට සෑහෙන්න උදව් කරපු කෙනෙක්, මට ඊයේ නිින්ද ගියෙත් නෑ, මෙහෙමයි කිව්වයි කියලා මේ යාළුවට ඇවිල්ලා කියනවා. ඌ කිව්වේ ගහනවා කියලා අහුනොත් මං කියන්නේ හරමයි. ඊට පස්සේ මේ පැත්තේ අනිත් පැත්තට ගිහිල්ලා කියනවා අර විත්තිරම කියනවා ඒ යාළුව හරි දුකෙන් ඉන්නේ, මිනිහට කන්නත් බෑ වගේ, ඔයා වගේ හොඳ යාළුවෙක් නැතිවීම ගැන. දැන් දෙන්නටම දෙන්නගේ හොඳ සිතුවිලි පහළ වෙනවා. දැන් හම්බ වෙන තැනක එනවා. එතකොට එක යාළුවෙක් කොහම හරි ඉස්සරලා හරි හරි ඕවා ගණන් ගන්න එපා ඔහොම තමයි කියලා ඔන්න කරට දානවා. දැන් සරය බලන මෙහෙම මොකද කියලා. ඉතින් මිනිහා මිත්‍රශීලීත්වයක් ඉදිරිපත් කරපු නිසා එයත් මිත්‍රශීලී වෙනවා. දැන් ඒ දෙන්න හොඳට යාළු වෙනවා, මටත් ඇලිය හොඳට. එහෙම වෙච්ච දවසට කියන බල දෙන දෙපැත්තෙන් දැන් මරා ගන්න හැදුවේ මම තමයි මේව කරේ කියලා. අන්න ඒ වෙලාවට තමයි මුණට මුණ බලන්නේ. ඈ එතකොට දෘෂ්ටි දිය කළා. දිය කරපු නිසා යාර දෘෂ්ටිය වැඩුවන. ඒ දෘෂ්ටිය වැඩි වෙනන් ඒගොල්ලෝ අනකුටා ගන්න උනත් ඉඳ තිබ්බා. එවන කොහොමද දෘෂ්ටි හැදෙන්නේ? දෘෂ්ටි දිය වෙන්නේ. හරි. දැන් බරපතලම දෘෂ්ටිය තමයි මේ දිය කරන්නේ. ඒ තමයි සක්කාය දිට්ඨිය. මේක දිය කරන්න අමාරුයි. අරක පොඩ්ඩක් අර පිටින් ඇවිල්ලා ආයි තව දෘෂ්ටියකින් ඒක දිය කරලා දාන්න පුළුවන්. මේ බරපතලම මේ අවිද්‍යා මලකඩේ සක්කාය දිට්ඨිය දුරු කරන්න අමාරුයි පින්නතුරි. අර කඳු අතර ලොකුම කඳ අර එවරස්ට් කඳ මේ දිය කරනවා වගේ අමාරු කාර්යයක් තමයි මිනිස්සුගේ සක්කාය දිට්ඨිය දිය කරන එක. අනිදෘෂ්ටි මේ පොඩි පොඩි ඒවා. ඒ පුංචි පුංචි කඳු ගැට වගේ. ඒ ඕන එකක් මේ කපලා ඇදලා පොළොවට සමතලා කරන්න පුළුවන්. ඒවට ස්කන්ධ කරන්න අමාරුයි. ඒකට ඔබත් ලොකු සටනක් දෙන්න ඕන, අපිත් ලොකු සටනක් දෙන්න ඕන. ඒක විශ්වීය සවන්දීමක්. ඒකට අවශ්‍ය කරනවා ඒක එක මොහොතකින් නොවෙන්න පුළුවන්. ක්‍රමානුකූලව ශෛවේවි දිය වේවි ගිහිල්ලා සම්පූර්ණයෙන් දියලා යනවා. ඉතින් ඔබ දෘෂ්ටි අර විදියට වඩන්න එපා. දෘෂ්ටි හැමතිස්සෙම දිය කරගෙන මින් යන. ඒ නිසා තමයි මේ දේශනා අසමින් කාලයක් ගත වුණාට පස්සේ අපේ පින්නතුන් කියන්නේ මේ ස්වාමීන් වහන්සේ හරි සහනයක් තියන දැන් වෙනදට වඩා කියලා කියන්නේ දෘෂ්ටි ටිකක් දිය වුණා. ආදීනවේ දැක්කා, මායාව දැක්කා, නැවත 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 රැවටීමේ මුලාව දැක්කා. මම කියලා මම මේ හදාගන්න ප්‍රේම එක ඇතුලේ මම එක් හොයාගන්න බෑ. මේ පස්වතුර සුළඟ ගින්දර වලට දුන්නට පස්සේ මේක ඇති දෙයක් නෑ. පිටින් ගත්ත සංකල්පයක් විතරයි ඔළුවේ දාගෙන ඉන්නේ. ජීවිතේ තේරුම් ගත්තට පස්සේ ක්‍රියාවක් අවශ්‍ය නැහැ පින්නතුනේ. පාරේ තියෙන මල්ලක්. ওই මල්ලේ වටිනාකමක් නැහැ කියලා තේරුණොත් ඔබට. ওই මල්ල ඔබ ගෙදර අරන් එනවද? විශේෂයෙන් කුණු මල්ල අරන් එන්නේ නැහනේ. මේ මනුස්සයා මේක මොකට දාලා ගියාද මෙතන කියලා කල්පනා කරලා යන්න පුළුවන්. අපි වටිනා මල්ලක් දැම්මොත් අරන් එන්න බලනවා. වටිනාකමක් තියේද බලන්න. ඉතින් ඔබ වටිනාකමක් තියේ යයි කියලා හිතුව දේවල් තමයි ඔය ඔබේ මලු වල තියෙන, මනසේ තියෙන, ගෙදර තියෙන්නෙත් එහෙමයි. වටිනාකමක් තියෙයි කියලා හිතුණු දේවල් නිකන් දෙන්නේ නැති හින්දා සල්ලි දීලා අරන් ආවා. සල්ලි දීලා අරන් යන්න පුළුවන් ඕන තරම් බඩු. බඩු ගෝණියක් හරි සුපර් මාකට් එකෙන් දාගෙන එළියට බහලා එන්න පුළුවන් සල්ලි දුන්නා නම්. සල්ලි නැති නම් සබන් ගැටයක්වත් ගේන්න බෑ. ඉතින් ලෝක න්‍යායට අනුව ක්‍රමයක් හදලා තියෙනවා. ඔබට අවශ්‍ය දේ අරයි හන්න පුළුවන් මෙන්න ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ කහවණු දුන්නාම මේකට මේක අරයි යන්න පුළුවන්. එවනම් ඔබ කැමති කියන දේවල් පිරලා තියෙන ඔබේ ගෙදර, ඒ වගේම ඔබේ හිතේ පිරලා තියෙන්නේ ඔබ කැමති කියන දේවල් තමයි පිරලා තියෙන්නේ. ඒ කැමති දේව තමයි එයාට දුක් දෙන්නේ. ඔබට බලන්න ඔබට අකමැති කෙනෙක් නෙමෙයි ඔබට දුක් දෙන්නේ, ඔබට කැමති දෙන්නේ. ඔබට තරහ වුණා නම් තරහ වෙලා ඇත්තේ නරකම විදියට ඔබට හිතවත්ම හිතවත් කෙනෙක්. හිතවත්කමක් නොතිබිච්ච කෙනෙක් තරහ වෙලා නැහැ. දැන් අපි මොකද කරන්න ඕන? කරන්න දෙයක් ඇත්තෙම නැහැ. එහාට දුවන්නත් බෑ, මෙහාට දුවන්නත් බෑ. මෙතන සිටගෙන ඉඳලා ප්‍රතිඵලයක්වත් නෑ. සියලුම දේවල් සංස්කාරක ධර්මයෝ, සියලුම සංස්කාරක ධර්මයෝ අනිත්‍යයි. අනිත්‍ය නම් මේ මොහොතේ නතර විය යුතුයි. අඟුලිමාලට කියන්නේ ඔබ නතර වන්න. ඒ නතර වුණු තැන මේ විශ්වයේ දර්ශනය ආරම්භය පටන් ගන්නවා. දුවන්න එපා, හොයන්න එපා, නතර වන්න. ඔබ ඇසින් හොයනවා නම් හොයන්නේ රූපයමයි, රූපයක් නොවේ නිවන. කනින් හොයනවා නම් හොයන්නේ ඔබ ශබ්දය සහ අර්ථය නිරුක්තිය. ශබ්දයක් අර්ථයක් නිරුක්තියක් නැහැ නිවනේ.
නාසයෙන් හොයන්නේ ගන්ධයක් ගන්ධයක් හැටියට එන්නේ නැහැ නිවන. දිවෙන් හොයන්නේ රසයක් රසයක් හැටියට එන්නේ නැහැ නිවන. ශරීරයෙන් හොයන්නේ ස්පර්ශ වෙන්න පුළුවන් දෙයක් ස්පර්ශයක් වශයෙන් එන්නේ නැහැ නිවන. මනසෙන් හොයන්නේ සංකල්පිත දෙයක් සාපේක්ෂිත දෙයක් සාපේක්ෂිත දෙයකින් දෙයක් වශයෙන් නිවන අපිට මුණ ගැහෙන්නේ නැහැ. එහෙමනම් මොකද කරන්න තියෙන්නේ? නතරවන්න. නතර වුණු තැන ඒ විශ්වයේ දර්ශනය ඔබ තුළ පහළ වෙනවා. ඒක මෙතෙක් පහළ වුණ නැත්නම් ඒ පහළ වුණ නැත්තේ නතර වුණ නැති නිසා. ඔබ නතරවන්න. අපි විනාඩි 10ක් නතර වෙලා ඉදිමු. භාවනාත්මකව සංසුම. ඔබ නතරවන්න. දුවන්න එපා. අර දේශනාවේ මතක් කරපු ආකාරයට දුවන්න එපා. ඔබට වෙන දේ වෙයි ස්වභාව ධර්මයෙන් ඔබ නතර වෙලා සිටින්න ඔබ සුදුස්සෙක් නම් ඔබට ඒ විශ්වීය සම්බන්ධතාවය ඇති වෙනවා. එහෙම නැත්නම් බැඳීම් වලින් තොර වූ සම්බන්ධතාවය ඇති වෙනවා. ඇස් පියාගෙනම අවශ්‍ය නැහැ. ඇස් අරගෙන තමන්ට විදර්ශනාවේ දෙන්න පුළුවන්. ඒ විදර්ශනාවෙන් ඒ නතර වීම පුරුදු කරන්න පුළුවන්. මොකද හේතුව අපිට වඩා ධර්මයේ වැදගත් වෙන්නේ ඇස් අරගෙන ඉන්න වෙලාවට. ඇස් පියාගෙන ගොඩක් වෙලාවට ඉන්නේ නිදාගත්ත වෙලාවටනේ. ඒ වෙලාවට එච්චර අපිට විදර්ශනාවක් ඕන වෙන්නේ නැහැ. අපි නිදිනේ. ඒ නිසා අපිට ඇස් අරගෙනත් හැමතැනම භාවිතා කරන්න පුළුවන් විදියට සැකසෙනවා ඇස් අරගෙන විදර්ශනා කරන්න. එතකොට අපි හැමතිස්සෙම පවතින ලෝකය තුළ විදර්ශනාව පවත්ව ගන්න යා පුරුදු වෙයි. ඒ වගේම අර අනවශ්‍ය සිතුවිලි ඔස්සේ අවධානය යොමු වීමත් අඩු වෙලා තමන්ගේ විදර්ශනාව තමන්ට කරගෙන යන්න පුළුවන් පොඩි පොඩි සිතුවිලි ටික කෙරෙහි අවධානය යොමු නොකොට. ලේසි බුදුරු නිරෝධයේ සමාපatti ගුණයෙන් පවා වැඩ ඉඳලා තියෙන්නේ අඩවන් වූ දෙනතින්.
හොඳයි, හැමදෙනාටම තෙරුවන් සරණයි.